හොඳයි සෑම දිනාටම තෙරුවන් සරණයි. අපි මේ පිංගුතුන් සියලු දිනාටම තවත් භාවනා වැඩසටහන කියන්නේ සක්මන් භාවනාවක් මතක් කරා කියලා දුන්නා. අපි දැක්කා සමහර පිංගුතුන් හොඳට භාවනා කරගෙන යනවා. සමහර අය ටිකක් අර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒවා කියලා දෙන්න පුළුවන්. ඊළඟට මේ භාවනාව අපි මුලින්ම මතක් කරා යම් යම් අපහසුතාවයන් තිබෙන ඒ වගේම වයසට ගිය අයට ඒක ඉතින් හුරු වෙනකල් අපි එහෙම අනුමතය කෙරේ නැහැ. ඒක නිසා ඒ අයට පුළුවන් සාමාන්‍ය විදිහට සක්මන් කරන්න. එහෙම නැති අයට පුළුවන් මේ භාවනාවට එකතු වෙන්න. ඊට කලින් අපි කරුණු දෙකක් දැන ගැනීමට කැමති. පළවෙනි කාරණේ තමයි අදත් මේ පින්වතුන්ට අපි මේ උදේ පාන්දරම කිව්වා වචන 10ක් දීලා බොහොම සංවරව කතා කිරීමෙන් වැළකී බොහොම ගුණගරුකව සීලයට බද්ධ වෙලා ඒ වචන 10 ආරක්ෂා කරගෙන ගිලම්පස ගන්න ආහාර පාන ගන්න ඒ වගේම කටයුතු කරන්නට. ඉතින් මේ පින්වතුන්ට ඒක කරගන්න පුළුවන් වුණාද අපි පළමු කොටම දැනගන්න කැමති. වචන 10ම ආරක්ෂා කර ගනිමින් තමන්ගේ ගුණ ජීවිතය පුරුදු පුහුණු කරපුවා ඒ වගේම සිහියෙන් යුක්තව කටයුතු කරේ පින්වතුන් ඉන්නවනම් අත උස්සන්න බලන්න. වචන 10ම ආරක්ෂා කරගත් අය 1යි 2යි 3යි 4යි 4 දෙනෙක් ඉන්නවා. අපි ආශිර්වාද කරනවා මේ පින්වතුන්ට තව තවත් ඒ විදිහට ශක්ති සම්පන්නව කටයුතු කරගන්න ලැබේවා කියලා. වචන 9ක් බේරගත්ත අය 1යි 2යි 3යි 3 දෙනෙක් ඉන්නවා. ඔව් වචන 8ක් බේරගත්ත අය 1යි 2යි 3යි 4යි 5යි 6යි හරි. වචන 7ක් බේරගත්ත අය 1යි 2යි 3යි 4යි 5යි හරි. වචන 6ක් පරිස්සම් කරගත්ත පින්වතුන් 1කෙනයි 2යි වචන කීයද? 6ක්. වචන 5ක් බේරගත්ත අය එක්කෙනෙක් ඉන්නවා. වචන 4ක් පරිස්සම් කරගත්ත අය ඉන්න. වචන 4ක් පරිස්සම් කරගත්ත අය නැහැ. වචන 3ක් බේරගත්ත අය. වචන 2ක් බේරගත්ත අය නැහැ. එක වචනයක් බේරගත්ත අය ඉන්නවා. එක් වචන 9ක් වහ ඒ එක්කෙනෙක් ඉන්නවා. වචන 10ම වියදම් වී ගිය අය ඉන්නවද? එක්කෙනෙක් ඉන්නවා. හොඳයි. සෑම දිනාටම යහපතක් වේවා. අදිෂ්ඨානෙන් යුක්තව කටයුතු කරන්න. මේක මම විපරම් කරන නිතරම. අපේ භාවනා වැඩසටහන පිංවතුන් කොහොමද කැපවෙන්නේ මේ ධර්මයට? අපි කොච්චර බණ දේශනා කළත් විස්තර කරත් ඒ වාගේම මොන උදාහරණ උපමා දාගෙන මොන සූත්‍රයේ මොන අභිධර්ම කියලා දුන්නත් ප්‍රායෝගිකත්වයේ තමා තුළ නැති කල සහ පුහුණුව නැති කල මේ ඒක වෙන්නේ දියුණුවක් වෙන්නේ. ඒක නිසා අපි සතුටු වෙනවා. මේ පින්වතුන්ගේ කැපවීම ආශිර්වාද කරනවා. අවංක වෙන්නත් ඕනේ මේ වැඩසටහන කරනකොට. අපි බලමු මෙහෙම. මහන්සිය තෙහෙට්ටුව තියෙන අය අත උස්සන්න බලන්න. මහන්සියක් තෙහෙට්ටුවක්. මහන්සිය තෙහෙට්ටුව දන්නවනේ මහන්සිය තෙහෙට්ටුව කියන එක? අත උස්සන්න බලන්න. 1 2 3 4 5 6 7 8 9 9 දෙනෙකුට මහන්සි තෙහෙට්ටු. මේ ඒ යන්යම් කටයුතු කාරණාවල නිරත වෙලා ඇති. නැත්තම් භාවනා කිරීමෙන් නම් ඉතින් එහෙම මේ මහන්සියක් වෙන්න බෑ. හොඳයි. ඊළඟ කාරණේ දැන් මේ කියලා දීපු සක්මන් භාවනාව මේ පිංවතුන්ට ප්‍රයෝජනවත් උනාද නැද්ද කියන එකත් දැනගන්න එපා. තවත් එකක් ඉස්සරහට කියලා දෙන්න කලින්. ඒ නිසා අද මම මේ භාවනාවට යන්න කලින් පහ හමාරේ සිට හය දක්වා මම මේ පිංවතුන්ට විස්තරයක් කරා මෙන්න මෙහෙම භාවනාවක් තියෙනවා කරන්න කියලා. ඒක කරාද, පුළුවන් වුණාද, එපා වුණාද, ප්‍රති මේ හොඳයි කියලා හිතෙනවද? ඔය මේ ඒක ඒ භාවනාව වඩලා යන්තම් හරි සිහිය පවත්වා ගන්න පුළුවන් වෙච්ච පින්වුතුන් අත උසන බලන්න. ආ ගොඩක් ඉන්නනේ. හරි. ඒක වැඩ කරාද? වැඩ කරලා තියෙන ගොඩක් අය ඉන්නවා. අපි මේ ධර්මය දැනගන්නකොට අපි ලක්ෂණේ තමයි දකින්නේ. ඒකට කියනවා පරමාර්ථ ධර්ම කියලා. පරමාර්ථ ධර්ම වල නම් නැහැ. ඒ ධර්ම ලක්ෂණය යට වෙලා තිබෙනවා. ඒ ධර්ම ලක්ෂණ යට වෙලා තියෙනකොට ඒ තැනට ගිහිල්ලා බලන්න ඕන. පදපේරි නම් ගම් ඒවට තිබෙන්නා වූ විශේෂිත නාම කාණ්ඩ දාගෙන හොය හොයා ගියාට අපි හැම වෙලාවෙම ඒ නාමයේ රැඳෙනවා, ධර්ම කෑල්ල අහුවෙන්නේ නැතුව යන. මෙන්න මෙහෙම එකක් තියෙනවා. තේ බින්දුවක් සාමාන්‍යයෙන් කහ පාටට රතු පාට වගේ හුරුවන්නේ තියෙන දුඹුරු පාටයි නේ තේ බින්දුවක්. එතකොට ඊට සමාන මොනවද තියෙන්නේ? මේ පැණි මොන වගේද? මොන පාටද? මේ පැණිත් තේ පාටයි. යම්කිසි කෙනෙක් ඇස් දෙක පියාගෙන දන්නේ නැතුව මේ තේ ටිකක් කොන්න බොනවා ඇස් දෙක පියාගෙන. හැබැයි රතු පාටයි. හැබැයි මොනවද කියලා දන්නේ නැහැ. බොන જાතියක් කියලා දන්නවා. එක්කෙනෙක් ඇස් පියාගෙන මේ පැණි ටිකක් කොනවා. එයා දන්නේ නැහැ මේ මේ පැණි අර එහෙම ඒ කියලා දන්නේ නැහැ. ඒ දෙන්නට තේ රහයි මේ පැණි රහයි හැබෑවටම දන්නවා. නමක් ගමත් දන්නේ නැතුව තමයි මේ කරන්නේ. එයා දන්නේ නැහැ මේ පැණි කියලා. එයා දන්නේ නැහැ තේ කියලා. හැබැයි දන්නේ නැතුව තමයි එයා තේ ඇස් දෙක පියාගෙන ගන්නේ. දන්නේ නැතුව තමයි එයා මේ පැණි ගන්නේ. ඒ දෙන්නට රසය දැනෙනවාද? හැබෑවට කියන්නකෝ මේ මෙල්බන් කොහොමද කියලා. එහෙනම් වෙන විදිහකටදී දැන් රසය දැනෙනවා. ඒ වගේ තමයි සමහර වෙලාවට අපි ධර්මයේ අහුලනකොට නම ඇතු අහුලනවා. මේ පඨවි, මේ තේජු, මේ වායු, මේ භූත ආරවම කියලා නමක් ඇතුව ගමක් ඇතුව අහුලන්ට යනවා. හැබැයි නුවණ තියෙනකොට ඒ නම ගම නැතුව උනාට නුවණට පුළුවන් ඔය තියෙන්නේ අහවල් ධර්ම ස්වභාවයයි කියලා මේ පැණි කන්නා වගේ ගිහිල්ලා අල්ලගන්න පුළුවන්. අවසානයේදී කවදා හරි දවසක අපි මේ සම්මුතිය වචන සෙට් එකම ගලවලා අයින් කරන්නම වෙනවා. ඒක යන්න අරින්න ඕන. පරමාර්ථයේ ගිහිල්ලා කිඳා බහිනවා. අපි වඩනකොට ධර්මතා කෑලි තුනක් තියෙනවා. වඩනකොට ධර්මතා කොටස් තුනක් තියෙනවා. ඒ අපි හිතමු මේ පියවර තබනවා කියලා ඉස්සරහා මේ සරලව ගත්තොත් දකුණ කියලා තියෙනකොට දකුණ කියලා තිබුවා. වම කියලා තිබුවා. දකුණ කියලා තබනවා, වම කියලා තබනවා. එතකොට මෙතන ධර්මතා තුනක් තියෙනවා. ඒ තමයි දකුණ කියන වචනය සහ දකුණ කියන වචනය බද්ධ කරලා තියෙන කකුල. තේරුණානේ? පාදයට නේද දකුණ කියලා කිව්වේ. දකුණ කියලා වෙන කක් නැහැ. දකුණු පාදයට තමයි කියන්නේ. දකුණ කියන වචනයයි දකුණු පාදයේ කියන එකකින් හඟවන්නා වූ තේරුම් ගන්න පාදයයි ඒ පාදයේ දැනගන්නා වූ හිතයි. තේරුණානේ? ওই ධර්මතා තුනක් තියෙනවා. අපිට ආරම්මණයට තියපු අරමුණ හැටියට කරන්නා වූ පාදය දැනගන්න වචනය අවසානයේදී ගලවල යන. ඒ වෙනුවට පාදයේ තිබෙන්නා වූ ධර්ම ස්වභාවය දැනගන්නවා. ඇත්තටම වම දකුණ කියන හැරි ඔසවනවා යවනවා තබනවා කියලා හැරි ඔය ඔක්කොම කරන්නේ ඒකේ අස්සේ තිබෙන්නා වූ ධර්ම ස්වභාවයන්ට කිඳා බහින්ටයි. එකයි කරන්නේ. මේ දැන් කියන්න දැන් මේ හිමීට භාවනා කරනකොට මේ පිංගුතුන්ට හොඳට යන්තරං හොඳ සාර්ථක ප්‍රමාණයකට සිහිය ඒකේ ගිල්ලවන්නට පුළුවන් හැකියාවක් තිබුණනේ. ඒක හරිනේ. හරි. මේ පිංගුතුන් එතකොට ඒ වගේ සාර්ථක දෙයක් දැක්කම අහුනාම ඒක කරන්න ඕන. තවත් තියෙනවා අපි කරන එක එක වැඩ. හැබැයි මේක කාය අනුපස්සනාවයි. මේක ධාතු මනසකාරයට යනවා. ඊළඟට දන්නා දෙයින් නොදන්නා දෙයට අපි යන්නේ. දන්නා දෙයින් නොදන්නා දෙයට යනවා කියලා කියන්නේ අපිට පටවි ස්වභාවය තේරෙනවා දන්නවා. හැබැයි ඒක ඒ පැත්තට ඒ පටවි ගතිය ළඟ තියෙනවා තව මේ ධාතු ස්වභාවය යට වෙලා හැංගිලා තියෙනවා. ඒවත් ටිකක් ටිකක් යනකොට තේරෙනවා වැටහෙනවා. තව හිතෙත් තියෙනවා ඒ පැත්තට යනකොට ඇයි හිතේ පැත්තට යන්නේ? ඇයි මොනවද හිතට මොනවද හිතේ තියෙන ලක්ෂණේ පැත්තට යන්න? හිත නිකන් බරින්ද ඒ පැත්තට වැටෙනවද? නැත්තම් ඒකේ අදගැනීමේ ශක්තියක් තියෙනවද? නැත්තම් මෙහෙන් පල්ලෙහාට තල්ලු කරනවද? ඔහොම ධර්ම කතන්දර ටිකකුත් තියෙනවා කියස්සේ. ඒකත් අපි උත්සාහ කරමු. මේ භාවනා වැඩසටහනේ නවකතා ටයිප් එකේ ජාතක කතා ටයිප් එකේ කතාන්දර මේකේ ඉදිරිපත් වෙන්නේ නැහැ. හේතුව ඒකට ගොඩක් ඉදින් ඔය තියෙනවනේ බණ කියන ඒවා ඒ වගේ අහගන්න. මේකේ තියෙන්නේ අපි ගැඹුරාන්තයකට අපේ හිත දාගන්න විදිය. ඉතින් ප්‍රශ්නෙව තියෙනවා නම් අහන්න. අපි තවත් කියන මේ ප්‍රශ්න පෙට්ටියක් තියෙනවා. මේක මහා ලොකු පෙට්ටියක්. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ කොහොමද එන්නේ කියලා. මාර්ග ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණීම සඳහා යෝනිසෝ මනසිකාරය කළ යුතු ආකාරය කරුණාකර විස්තර කර දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන ආකාරය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඒකට කියනවා මාර්ග සම්මා දිට්ඨිය කියලා. මේ මාර්ග සම්මා දිට්ඨියට පත්වෙන්න අපි හදිසි වුණාට බෑ. මේ ලෝකෝත්තර මාර්ග සම්මා දිට්ඨියට පත්වෙන්නේ විදර්ශනා සම්මා දිට්ඨිය දිගට පවත්වාගෙන ගියාමයි. මේ ඒකට හුරුව තමයි මේ කරන්නේ. මේ මාර්ග සම්මාදිට්ඨියට මාර්ග සම්මාදිට්ඨියක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ඒක එකපාරම ඉන්නේ නැහැ. ඒකට යන්න කලින් මේ තිබෙන්නා වූ හේතුඵල ධර්ම පරාසයේ නාම රූප ධර්ම පරාසයේ තිබෙන්නා වූ නාම දැනගන්න ඕන රූප දැනගන්න ඕන නාම ගුණ ස්වභාවය විවිධ නාම ගුණ ස්වභාවය විවිධ රූප ලක්ෂණ ස්වභාවය ඒ වගේ ලක්ෂණ ඒ වගේ කෘත්‍ය ඒ වගේ හැටි ඒ වගේම ක්‍රියා ස්වરૂපය ඊළඟට ඒව ආශ්‍රය කරන තිබෙන තැන් හොඳට දැන හඳුනා ගන්න ඕන. ආන්න එතකොට තමයි ඒකේ ආනුභාවයෙන් ඒකේ තේජාවෙන් තමයි මාර්ග සම්මාදිට්ඨිය යම් කිසි වෙලාවක එන්නේ. එහෙම නැතුව එන්නේ. ඒ යෝනි ඒ මාර්ග සම්මාදිට්ඨියට උදව් වෙන උපකාර වෙන මේ විද ඒක තමයි විදර්ශනා සම්මාදිට්ඨිය. විදර්ශනා සම්මාදිට්ඨිය හොද්දටම මෝරන්න ඕනේ. හොද්දට මෝරන්න ඕනේ. ඒකට උත්තරේ ඒකයි. ඒකේ අපි තවත් ඉස්සරහාදී බණ කොටසක් කියනවා කියලා දෙනවා. එතකොට තේරෙවි. සක්මන් භාවනාවේදී දකුණු වසයෙන් ප්‍රඥප්තියද ඔසවනවා තබනවා යයි සිතීමේදී ක්‍රියාවේදී චිත්ත චෛතසික නාම ධර්ම සහ කකුලේ ක්‍රියාව කකුල රූප ධර්මයන් වශයෙන් යම් අවබෝධයක් ලදිමි. එහෙත් ප්‍රායෝගිකව භාවනා කරගෙන යෑමේදී නාම ධර්ම සහ රූප ධර්මවල අවබෝධය භාවිතා කිරීම ගැන පැහැදිලි මදි බැවින් ප්‍රායෝගික වශයෙන් මෙම අවබෝධය භාවිතා කරන අයුරු කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් කරන අතරතුරදී මේ බව මානසිකාර කළ යුතුයද? එසේම සක්මන් භාවනාවේදී නාම රූප පරිග්‍රහ ඥාණයට මූලිකව අවතීර්ණ වන අයුරු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. නාම රූප පරිග්‍රහ ඥාණය. අද මම භාවනාවක් කියලා දුන්න නේද? අර සක්මන් භාවනාව. ඒක මොන එකක් කියලා කියතුවද? එහෙම තමයි නාම රූප හොයන්නේ. ඔය නාම රූප ධර්ම ඉස්සර වෙලාම රූපයනේ. රූපය අරමුණක් වෙනවා. රූපය දැනගන්නා වූ හිත නාමය වෙනවා. අද මේ කියලා දීපු ටික නාම රූප පරිග්‍රහණයේ වෙන නාම රූප මෙහෙම පරිග්‍රහණ කතාව අතහරලා දැන් ඒක මම බරපතල වචනයන්නේ. නාම රූප දෙක තේරෙන නාම රූප ධර්ම දෙක වැටහෙන විදිහට තමයි ওই ටික කිව්වේ. ඔකේ තව තියෙනවා එක්හාස කරන කැලේ. තව එකක් තියෙනවා භාවනාදී වම දකුණ වශයෙන් ප්‍රඥප්තියද ඔසවනවා තබනවා යයි සිතීමේදී ක්‍රියාවේදී චිත්ත චෛතසික නාම ධර්ම සහ පාදේ ක්‍රියාව කකුල රූප ධර්මයන් වශයෙන්ද යම් අවබෝධයක් ලැබෙමි. මෙහෙමයි. ඒකේ පොඩ්ඩක් ඒ පැහැදිලියාවක් ටිකක් තියෙනවා. ඒක අකුරු ලස්සන ලියලා තියෙන නමුත් ඒ ප්‍රශ්නය ගලපා ගන්න පෙරවිච්ච හැටියක් මේකේ තියෙනවා. ප්‍රායෝගිකව භාවනාව කරගෙන යෑමේදී නාම ධර්ම සහ රූප ධර්ම වල අවබෝධය භාවිතා කිරීම ගැන පැහැදිලි මදි බැවේ. ප්‍රායෝගික වශයෙන් මෙම අවබෝධය භාවිතා කරන අයදු කරුණාවෙන් පහදන්න. මේවයි. ප්‍රායෝගිකව කියලා කියන්නේ මොකක්ද? ප්‍රායෝගිකව කියලා කියන්නේ මේ මං හිතනවා ඒ දිනදා ජීවිතේ වෙන්න ඇති කියලා හිතනවා. මෙහෙමයි. දැන් අපි මෙතනදී යම් කිසි දෙයක් භාවනා කරලා දැන හඳුනා ගත්තම අපේ ඇඟ වෙන තැනකට ගියයි කියලා වෙන ඇඟක් වෙන්නේ නැහෙනේ නේද? දැන් අපි මේ පාදයේ තබනකොට පාදයේ තබනවා, හොසවනවා, යවනවා, තබනවා, දකුණ වම කියලා මොන මොන හරිටයක් ඔය සිහිය නුවණ කැට ගහගෙන ඔය සක්මන් කරලා භාවනා කරලා ආස්වාස ප්‍රස්වාස කරලා මේ ටිකක් දැනුමක් එනවනේ. ඊට පස්සේ දැන් භාවනාව ඉවර වෙලා අපි බෑග් මල්ටික අරගෙන යනවනේ ගෙදර යන්න. ඒ ගියයින් පස්සේ වෙන පාදයක්ද තියෙන්නේ? වෙන අත් දෙකක්ද තියෙන්නේ? වෙන නහයක්ද තියෙන්නේ? වෙන අතක් පයක් හටක්ද තියෙන්නේ? වෙනම හුස්ම රැල්ලද? නැහැ. අර යන විදිහටමනේ තියෙන්නේ. තන වෙනස් වුණා. අර විදිහටම පුළු පුළුවන් හැටියට ඒ ගිය මෙහෙ ඉන්නේ ඉඳගෙන ඉන්නවා, මෙහෙ සක්මන් කරනවා, යනවා එනවා, මෙහෙත් ඔය ඇල වෙලා ඉන්නවා, මෙහෙත් හිටගෙන ඉන්නවා. ගෙදර ගියාම පස්සේ කරන්නේ හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඇල වෙලා ඉන්නවා, ගමන් කරනවා. ඉරියව් හතර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙන් දැනගත දේ කොතෙන්ද ගියත් ඒකේ ඒ විදිහට ඒ තැන්වලදී දකින්න පුරුදු කරන්න ඕන. අනිත් කාරණේ තමයි මෙහෙම. ඔකේ භාවනාව රිට්‍රීට් එක වගේම ලෝකය කියලා කියන්නේ අපේ ඇස් කන් ඔක්කොම සම්පූර්ණම කෙලින්ම කොකු වගේ ඇදලා එහෙට ගැට ගහගන්න ධර්මනේ තියෙන්නේ. ඒක නිසා මේ ලෝකයට ගියයින් පස්සේ ලෝකයේ තියෙන දේවල් එක්ක හිත ගැට ගැහුනම ඇහෙන් කනින් නාසෙන් දිවෙන් බැඳී ගියාන් පස්සේ මේ කරගෙන ගිය ටික මතක නැති වෙන්න පුළුවන්. මතක නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක පරිස්සම් කර ගැනීම තමන්ගේ යුතුයකමක් වගකීම, ධර්මමේ වගකීම. ඒක අදිෂ්ඨාන කරගන්න ඔය අනවශ්‍ය දේවල් ටියන් නැතුව සිහිය නුවණ එදිනදා ජීවිතේ පවත්වාගෙන සන්තෝෂෙන් සතුටින් සැහැල්ලුවෙන් යුක්තව ජීවිතය ගත කරන්න. ඒත් ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ගෙදරත් ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. මේකින් ගත්ත ශක්තිය එතෙන්ද අර විදිහට ගෙන යන්න. ඉතින් කලබල වෙන්නේ නැතුව එහෙම පවත්වන්න. මම හිතනවා ප්‍රායෝගිකව කියපු කතාවේ ඒකයි තේරුම කියලා. හැබැයි නැත්තම් ප්‍රායෝගික කරන මෙතන ඉතින් ওই කරන ටික ඔක්කොම ප්‍රායෝගික තමයි. තවත් ඒකට එක්කාසු වෙන දෙයක් තියෙනවා නම් ඉස්සරහදී ওই බණ දේශනාවකදී ලැබෙයි. ආනාපාන සති භාවනාවේදී ඊයේ කියලා දුන්න විදිහට ආනාපාන සති භාවනාදී මුළු ශරීරයේම සංසිඳුවන විට සබ්බකාය සික්ඛති කියා ඒ බලන ආකාරය නැවත වරක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. මේ සික්ඛති කියන වචනය අපි පොඩි කාලේ ඉඳලා භාවිතා කරලා තියෙනවා. හැබැයි අර්ථය හරියට හිතට වැදිලා නැහැ. අපි පුංචි කාලේ බුද්ධං සරණං ගච්ඡාමි වාච්චිලා සීයලත් එක්ක අම්මලා තාත්තලත් එක්ක වැඩිහිටියොත් එක්ක අපිටත් ඒක කියන්න පුළුවන් කියලා පෙන්වන්නේ තමයි අපි මටත් කටපාඩම් කරගන්න පුළුවන් කියලා ඒ පාඩම් කරගැනීමේ හැකියාව පෙන්වන්නට කියන්න මටත් කියන්න පුළුවන් කියන හැකියාව වැඩිහිටියෝ ඉදිරියේ පෙන්වන්නට නේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. එහෙමනේ මම දැන් මේ අය කොහොමද කියලා මම නම් එහෙමයි. මේ අය නම් පොඩි කාලේ අවබෝධයෙන් කරන්න ඇති. මං නම් කිව්වේ මම නම් ඔය කියනවා. එතකොට අපේ මේ ඔය ආච්චිලා සීයලා වැඩි හිටියෝ කියනවා මේ පොඩි දරුවාට මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නත් පුළුවන්. එතකොට හයියෙන් කියනවා. කියනවා පුළුවන්කම පෙන්වන්නේ නේ අර. එතකොට තව තියෙනවා. තව ඉස්සරහට යනකොට අපි පොඩි පුතාට පුළුවන් මේ පන්සිලුත් කියන්න පුළුවන්. එතකොට කියනවා කොහොමද පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඕක කියනවා. මෙලෝදියක් දන්නේ. ඒකේ තියෙනවා සික්ඛාපදං කියලා. මේ සික්ඛාපදේ කියන්නේ මොකද්ද? සික්ඛාපදේ කියලා කියන්නේ පාණාතිපාතා වේරමණී. ඒක සිංහලට පරිවර්තනය කළාම සතුන් මැරීමෙන් වැළකීමේ. සතුන් මරන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ ඔකේ. ඕක කියන්නේ බණට කියනකොට සතුන් මරන්නේ නැහැ. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි. කවුද මේ සමාදන් වෙන්නේ? සමාදන් වෙන්නේ මේ සත්තු මරණ කෙනෙක්. සතුන් මරන්නට හිත යන කෙනෙක්. සතුන් මරීමට යම් කිසි වෙලාවක වෙන්න පුළුවන්කම තියෙන කෙනෙක් තමයි පාණාතිපාතා වේරමණී සත්තුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සික්ඛාපදං සමාදියාමි කියන්නේ. පුහුණු වෙච්ච කෙනාට ඒක සමාදන් වෙන්න ඕනේද? නැහැ. ඕක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා I observe the training precept to abstain from killing living beings. ඔන්න ඔහොම කතන්දරයක් තමයි පොඩි වෙන වෙන පොත්වලින් තියෙනවා. එහෙමනේ තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා I observe, I undertake the training precept to abstain from killing living beings. මොකද සමාදන් උනේ? training precept එකක්. ශික්ෂාපදයක්. ඇයි training precept එකක් එහෙම දාගන්නේ? trained එයා already trainedද නැත්නම් untrainedද? untrained හින්දා තමයි train වෙන්නේ මෙයා. ඒකේ සම්පූර්ණ වීම තමයි ඉස්සරහදී මාර්ගඵල අවබෝධ කරන්නේ. එනේ ඒක නිසා up to that level ඒ ස්ථානයට යනකල්ම train වෙන්න ඕනේ. එතකොට ශික්ෂාපදේ එතකොට ශික්ෂාපදේට training precept එක මේ තියෙනවා. ඒකට උත්සාහයක් අවශ්‍යයි. ඒක නොකර ඉඳීමේ අදිෂ්ඨානයක් අවශ්‍යයි. නොකර ඉඳීමේ හිත තැබීමක් අවශ්‍යයි. නොකර ඉඳීමේ උත්සාහයේ කැපවීම අදිෂ්ඨානය පුහුණු අවශ්‍යයි. නොකර ඉඳීමේ. එතකොට තියෙනව නේද මේ සික්ඛාපදං කියන එකේ තියෙනව නේද යම්කිසි දෙයක්? උත්සාහයක් අවශ්‍යයි. ඔය සික්ඛාපදං සික්ඛති සික්ඛිස්සාමි ඔය ඔක්කොම එකම වචන රූට් එක යන්නේ. එකම වර්ඩ් රූට් එක යන්නේ. ඒක නිසා මේ ආනාපාන සති භාවනාවේ මුලින් කියනවා පද හතරකට මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරනවා දීර්ඝව ආශ්වාස කරන බව දන්නවා දකින්නවා දැනගන්නවා නුවණින් දීර්ඝව ප්‍රශ්වාස කරනවා දීර්ඝව ප්‍රශ්වාස කරන බව දකින්නවා රස කෙටියෙන් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරන ඒ බව දකින්නවා ඒකට තියෙන්නේ වචනය කොහොමද කියලා තියෙන්නේ ධර්මයේ තියෙන්නේ ප්‍රජානාති එතකොට නුවණින් දැකීම සිහියෙන් දැකීම සිහියෙන් බැලීම නුවණින් දැකීම තමයි එතකොට මේ හුසුම ගැනීමේදී හොඳට බලන්න ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා අපි ඕනේ කමින් හුසුම ගන්න ඕනද මේක පජානාති කරන්න නෑ ඕන තරම් මේකේ වැක්කිරෙනවා හුසුම එනවා යනවා එනවා යනවා දිගට තියෙනවානේ අවශ්‍යනේ මොකද්ද ඒ බව දැන ගැනීමනේ ඒක සිද්ධ වෙන බව දැන ගැනීමනේ අවශ්‍ය වෙන නුවණ සිහිය එතකොට හුසුම රැල්ලේ අඩුවක් නෑ අඩුව තියෙන්නේ දැන ගැනීමට හිත හැරවීම ඒක නිසා ප්‍රජානාතිය කියලා කියනවා හැබැයි ඒ ඉස්සරහට යනකොට මෙහෙම එකක් තියෙනවා දැන් එයා හුසුම රැල්ල දීර්ඝ බව කෙටි බව දැනගත්තා හැබැයි හුසුම රැල්ල ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම ඒ කියන්නේ හුසුම රැල්ල ඇවිල්ලා හුසුම රැල් පැසෙජ් එකක් හුසුම රැල්ලක් හුසුම රැල්ල එන්න පටන් ගත්තා එමින් පවතිනවා 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 ඔන්න ඇවිල්ලා ඉවර වුණා හුසුම රැල්ල යන්න යනවා පටන් ගත්තා දැන් යනවා 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 ඔන්න දැන් ගිහිල්ලා ඉවරයි අන්න ඒ වගේ හුසුම රැල්ල මුල ඉඳලා අග දක්වාම පටන් ගැනීම ඉඳලා අවසානයේ දක්වාම එක හුසුම රැල්ලක් බලන්න නම් ටිකක් හොඳ ගැම්මකට ඒක හිත අල්ලගෙන ඉන්න ඕනේ. ඕක මනසින් ට්‍රේන් කරන්න ඕනේ. ඔන්න ඔය කතන්දරේ හින්දා තමයි සික්ඛතිය කියන වචනේ ඒක යොදලා තියෙන්නේ. එතකොට හරි ගැම්මක් යනවා ඉස්සරහා ඉස්සලා බලන ටික ඕනකමින් කරන්න ඕනේ. ඕනකමින් කරනොත් පස්සේ පස්සේ ඒක එයාට ට්‍රේන් වෙනවා. ට්‍රේන් වුණාට පස්සේ ඒක ෆ්ලෝ වෙනවා. සබ්බකාය පටිසංවේදී ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අස සිස්සාමේති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමේති සික්ඛති හොඳට මේ ඒක බලන්න ට්‍රේන් කරනවා හිත ඒක අදිෂ්ඨානයකින් සිහියෙන් ගැම්මට කරන්න ඊට පස්සේ පස්සම් බයං කාය සංඛාරං අස කොහොමද තියෙන්නේ පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්ස ඔය විදිහට තමයි තියෙන්නේ එතකොට ඉස්සරහට යනකොට හොඳට ඒක පුරුදු කරන්න ඕනේ දැක 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 ඒ වැඩි කරන්ට ඔන්න ඕක ගැන තමයි ඔය කිවි මං හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇත කියලා මේ අපිට නිදිමත පුරුදු කරන්න ඕනේද නිින්ද යන එක ට්‍රේන් කරන්න ඕනේද කොහොමද නැත්තම් ඔටෝ ෆ්ලෝ වෙනවද නේද ඒ නිින්ද යන එක කවදාකවත් අපි නිින්ද යන එක දැන් ඔන්න දැන් නිදා ගන්නවා නිින්ද යනවා යනවා ඔන්න දැන් ඔන්න කියලා එහෙම කතන්දරයක් නැහැ නේ ඔකේ නිින්ද ගිහිල්ලත් දන්නේ නැහැ නේ හැබැයි පුරුදු කරන්න ඕනනේ මොකද නිින්ද යන්නද නැත්තම් නිින්ද යන්නේ නැතුව ඇහැරලා ඉන්නද අන්න ඒකටයි එනර්ජි අවශ්‍ය වෙන්නේ ඒ වගේ තමයි ඔය ආස්වාස ප්‍රස්වාස මුල මැද අග දකින්නවා කියලා කියන්නේ. තව එකක් තියෙනවා ධානලාභී කෙනෙක් ඊතා වේදනාකාරී මරණයකට පත් වේ නම් වීකල් ඇක්සිඩන්ට් ඕ ෆයර්. එමෙ දැඩි වේදනාව යටපත් කරමින් චුතිසිත ධානලාභී කෙනෙක් ඊතා වේදනාකාරී මරණයකට පත් වේ නම් එම දැඩි වේදනාව යටපත් කරගැනීමෙන් චුතිසිත ධානා සිතක් විය හැකිද? ඊතා හොඳට සමාධිමත් සිතක් ඇති කෙනෙක් ධානයක් ඇති කරගන්නා ආකාරය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ධාන වශීකරණ ක්‍රම නිවැරදිද? ඊතා හොඳට සමාධිමත් සිතක් ඇති කෙනෙක් ධානයක් ඇති කරගන්නා ආකාරය පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නේ හොඳට අහුවෙන්න ඕනේ. ධානලාභී කෙනෙක් වේදනාකාරී මරණයකට පත් වේ නම් ඇක්සිඩන්ට් එකකදී වේදනාව යටපැන චුතිසිත ධානසිතක් වේ හැකියි. මෙහෙමයි. චුතිසිත ධානසිතක් විය හැකිද? නැහැ. චුතිසිත ධානසිතක් වෙන්නේ නැහැ. ඒකට මෙහෙමයි කතන්දරේ තියෙන්නේ. මේ අපි මේ ටික මේ ටිකෙන් මේ ක්වෙස්චන් ස්කිප් කරන්නත් හොඳ නැහැනේ. එතකොට අපි එක එක අරගෙන මේ ධර්ම කාරණාටි කියලා දෙමු. අපි උපදින වෙලාවට පළවෙනි භවයේ මේ භවයේ පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. නේද? ඒ ප්‍රතිසන්දි සිතේ තියෙනවා රූප නිස්පාදනය කිරීමේ හැකියාව. පංච ස්කන්ධේ පහළ වෙන තැනකනම් රූප නිස්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මොකටද? ප්‍රතිසන්දි සිතට. ප්‍රතිසන්දි සිත දෙක තුනක් පහළ වෙන්නේ නැහැ. එකයි. ඒ ප්‍රතිසන්දි සිත පහළ වුණාන් පස්සේ එක වෙලාවක් එක මොහොතක් එක ක්ෂණයක් පහළ වුණාම ප්‍රතිසන්දි සිතේ සිට දෙවෙනි සිත දක්වා දෙවෙනි සිතේ පහළ වෙනවනේ. ඒක ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ නැහැ. දෙවෙනි සිතට කියන්නේ තුන්වෙනි හතරවෙනි ඔක්කොම ප්‍රෝයනවට කියන්නේ. ඒකට කියන භවාංග සිත කියලා. එතකොට ඒ භවාංග සිත ඇවිල්ලා ප්‍රතිසන්දි සිතට සමානයි. හැබැයි වැඩ දෙකයි. ප්‍රතිසන්දි සිත ස්ටාර්ට් කරා ඒක එකට සමානව භවාංග සිත ෆ්ලෝ එක කරනවා. යම්කිසි කන්දකින් පල්ලෙහාට වතුර ටිකක් වැටෙනවා. වැටිච්ච වතුරයි ගලාගෙන යන වතුරයි දෙකක් දෙකද? දෙකක් නේද? දැන් උඩකින් ඇලකින් පොඩි උඩකින් ඇලකින් වැටෙනවා පල්ලෙහාට වතුර ටිකක්. වතුර ටිකක් වැටෙනවා. ඊට පස්සේ වැටෙන වතුර ටික ගලාගෙන යනවා. එතකොට වැටිච්ච වතුරයි ගලාගෙන යන වතුරයි එකක්ද දෙකක්ද? ඒ වැටිච්ච වතුරයි ගලාගෙන යන වතුරයි දෙකක් නෙවෙයි. වැටිච්ච වතුරයි ගලාගෙන යන. හැබැයි වැඩ කෑලි දෙකයි. ඒ වතුර ටික ඉස්සෙල්ලා වැටුණා පස්සේ ගලාගෙන යන. එහෙමනේ. එතකොට මං ඒ තරම් හොඳ කෙනෙකුට නෙවෙයි ආ. සමහරලාට අමාරු වැටෙනවා. ඔය හොඳට කල්පනා කළා මේ බණ කතනේදී යන්යන් අමාරු අපහසුතන් වෙන්න පුළුවන් හොඳට කල්පනා කරලා එහෙම කරන්නේ. එතකොට දන්නවා සිහියෙන් අහනවාද කියලා. වතුර දෙකක් නෙවෙයි. තේරුණානේ? එක වතුර තැන් දෙකක වැඩ කරන විදිය. දැන් පෙර භවයේ ශක්තියකින් මේ භවයේ මේ ප්‍රතිසන්දිය පහළ වුණා. ඒකට සමානව අරක ගලාගෙන යනවා. එහෙම නේද වෙන්නේ? ස්ටාර්ටින් පොයින්ට් එකට කියනවා මොකද්ද? ප්‍රතිසන්දිය. ඊට පස්සේ භවංග. දැන් මෙහෙම ගිහිල්ලා ඒ අතර වාරයේදී ඇස් කන් නාස් හිත මනෝද්වාර වශයෙන් යම් යම් ක්‍රියාකාරී සිත් පහළ වෙනවා පස්සේ කාලේ. ඒව භවංග එහෙම නෙවෙයි. ඒව ක්‍රියාකාරී සිත්. ආරම්මන සමග ක්‍රියාකාරී සිත්. එහෙම උනේ නැත්තම් දිගටෝම යන්නේ මොනවද? භවංග සිත්. එයා අවුරුදු 80ක් 90ක් හිටියා නම් ඒ යන්නේම දිගටෝ භවංග 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 සිත් යන. ගිහිල්ලා අවසානයේදී භවංගෙම නැතිලා යනවා. එතකොට අවසාන හිතට කියනවා ඒත් ඒක භවංගයක්. අවසාන හිත මොකද්ද? ඒකත් භවංගයක්. ඒ අවසාන සිත සමානයි මුල් ප්‍රතිසන්දි සිතට. හැබැයි අවසාන සිතට භවංගය කියලා කියන්නේ නැතුව වෙන වචනයක් කියනවා. මොකද්ද? ඒක අවසාන භවංගය කියලා කිව්වොත් ඒක හරි නෑනේ. ඒක නිසා මේකේ මේ ජීවිතේ එතනින් හස්සේ නැති හින්දාවෙන් ඒකට කියනවා චුති කියලා. චුති සිත කියලා කියනවා. ඒ චුති සිතයි භවංග සිතයි ප්‍රතිසන්දි සිතයි තුනම එකයි. එක සමානයි. මේක තේරුණානේ? අහන්නකෝ. වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි මේ ප්‍රතිසන්දි මෙහි මේ මේ ජීවිතයේ ප්‍රතිසන්දි ගන්නකොට අපි මේ ජීවිතයේ ප්‍රතිසන්දි ලබන්නේ මේ ජීවිතයෙන් ගත්ත අරමුණක් එක්ක නෙවෙයි. ඒ ප්‍රතිසන්දියට ඉස්සෙල්ලා ජීවිතේ මැරෙන අවස්ථාවේදී එහෙන් ගත්ත පින්තූරයක් එහෙන් ගත්ත ෆොටෝ එකක් අල්ලගෙන තමයි මෙහි පාත් වෙන්නේ. තේරුණානේ? එතකොට ආරම්භනේ කොහෙන්ද? මැරෙන් එහෙන් මැරෙන්න කලින් තමයි මෙහි ප්‍රතිසන්දියට ගැලපෙන අරමුණ ආවේ. අර තියෙනනේ ගති නිමිති කර්මය, කර්ම නිති ගති නිමිති කියලා. ඒ ආවට පස්සේ නෙවෙයි එන්නේ ඉස්සෙල්ලා උනේ. ඒ අරමුණක් අල්ලගෙන ටක්කල මෙතන ප්‍රතිසන්දිය වුණා. හැබැයි ඒ ප්‍රතිසන්දි වෙන අවස්ථාවේදී ඒ ප්‍රතිසන්දියට ආපු අරමුණ නම් මෙහි හදපු එකක් නෙවෙයි, ඒක පරණ ෆොටෝ එක ඊට කලින්. ඊට පස්සේ හැබැයි භවංගේත් වැඩ කරන්නේ මොකද්ද? අර ප්‍රතිසන්දියේ තිබෙන්නා වූ ෆොටෝ එකම තමයි. දැන් අපි අදටත් නිදාගත්තයන් පස්සේ අපි අත්විඳින යම්කිසි ආරම්මන ස්වરૂපයක් තියෙනවා. ඒ ආරම්මන ස්වરૂපය භවංග සිතේ අපි අත්විඳින්නේ සැපයි සැපයි කියලා අත්විඳින්නේ අපි මේ ජීවිතයේ උපදින්න කලින් මරණ අවස්ථාවේදී හදාගත්ත කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්තෙන් ගත්ත ආරම්මණය තමයි අපි අදරයටත් නෙදා ගන්නකොට භුක්ති විඳි. අවසානයේදී චුතිය වෙනකොටත් ඒ එකෙන් තමයි යන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි දැන් මේ ජීවිතයේදී අපිට තියෙනනේ භවංගේට තියෙනනේ ආරම්මණයක්. ඕකෙම්ම ගියොත් එහෙම එහා පැත්තට එතකොට මැරුණේ නෑනේ. නේද? එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්නේ අපි මරණය මේ ජීවිතයේ අවසාන භවංගය සිද්ධ වෙන්න කිට්ටුව වෙනකොට හිතේ ඇති වෙනවා අමුතු විදිහේ කලබැගෑනි ටිකක්. දැන් වේගවත් වෙලා නිකන් පරණ ಜಾති මතක් වෙලා කරපු කියපු දේවල් මතක් වෙලා නැවත අලුතෙන් මේ කර්ම නිමිති එහෙම ටිකක් පෙළ ගැහිලා ඇවිල්ලා තාම චුතිය නැහැ. දැන් මේ චුතිය සිද්ධ වෙන්නේ කලින් ওই වගේ දේවල් එක එක ಜಾති ඔන්න පේන්න කියන්න පටන් ගන්නවා. භාවනා කරපු කෙනෙක් නම් එයාට වැඩිපුරම ඉන්නේ, වැඩිපුරම කියලා කියන්නේ හොඳට ස්ට්‍රෝං භාවනා කරපු කෙනෙක් නම් එයාට ඇති වෙන්නේ අර භාවනා කරනකොට පහළ වෙච්ච නිමිති. ඒ වගේම තමයි ධ්‍යාන දෙන එක්කෙනෙක් නම් ධ්‍යාන සමාධියේ නිමිත්තේ ඉන්නේ. ප්‍රතිභා අර ආපු ඒ නිමිත්තේ ඉන්නේ. ධ්‍යානේ එන්නේ නැහැ. ධ්‍යානේ මැරෙන්න බෑනේ. ඒක නිසා මැරෙන්නේ චුතියේ. ඒ චුතියේ සිද්ධ වෙන්නේ එකක් මෙහෙ දැන් ඕල්රෙඩි හදාගෙන තියෙන. ඒක ක්‍රියාත්මක වෙන විතරේ තියෙන්නේ. හැබැයි ධ්‍යාන තිබෙන්නා වූ කෙනෙකුට ඇති වෙන්නේ කර්ම නිමිති ගති නිමිති කියන වගේ අර කියන්නා වූ සමාධි නිමිත්තයි එන්නේ. සමාධි නිමිත්ත එන්නේ. එයා සමාධියේ නෙවෙයි ඉන්නේ, සමාධි නිමිත්ත මතක් වෙනවා. ඒ තමයි ඒ අවස්ථාවේදී යාට ඉදිරිපත් වෙන්නා වූ නිමිත. එයා මෙතනින් චුත වෙනකොටම යාට තියෙන්නේ සමාධි නිමිත්ත නිසා ඊට පස්සේ සමාධි ආලෝක, සමාධි සැපය, ඒ විඳිනටනේ සමාධි නිමිත් හිතට දැනී ගිය සමාධි නිමිත්ත තමයි එයාට මතක් වෙන්නේ. ඒ එකම තමයි යා ඒ ආලෝකයක් එක බ්‍රහ්මය ඉන්නවා කියන ආලෝකයන්නේ. ඒකේ හිත පිහිටන්නේ එතකොට මෙහෙන් චුත වුණා. ඒ චුත වෙනකොටම මෙහෙ චුතේ වෙනකොටම එයාට මරණ චුතිය සිද්ධ වෙන්න කිට්ටු වෙනකොට මතක් වෙවි තිබිච්ච භාවනා නිමිති ආරම්මණය ප්‍රතිසන්දියට එක්කස් වෙනවා. එහෙමයි වෙන්නේ. එතකොට ඒක මෙහෙදි තිබිච්ච නිමිත්ත නෙවෙයිනේ. එහා පැත්තේ යනට මාරු වෙනව නේද? මේක තේරුණාද? මාරු වෙනවා. ආන්න එකයි සිද්ධෙන්නේ. හැබැයි රූප භවයක් වෙන්නේ. අරූප භවයේ වෙන්නේ ඒ අරූප භවයට යනකොට එයාටත් ඒ මතක් වෙන්නේ ලබාගත්ත ඒ භාවිතා කරපු ආකාසානං ඡායතනේ හරි ඒ ආරම්මන ස්වභාවය මාර්ග මෙහෙමයි වෙන්නේ. මරණය සිද්ධ වීමයි මාර්ගඵල අවබෝධයයි කියන එක එකට සිද්ධ වෙන්නේ නැහැ. එක ක්ෂණයේ එක වෙන්නේ නැහැ. ඒක වෙන්නේම නැහැ. ඒක ධර්ම විරෝධී. හැබැයි දේශනාවේ තියෙනවා මරණයට පත් වෙන අවස්ථාවේදී මාර්ගඵල අවබෝධ වුණා කියලා. ඒකත් ධර්මානුකූලයි. ඒක වෙන්නේ මෙහිමයි. අපි මැරෙනවා කියලා අපි සාමාන්‍ය ලෝක විහාරි කතා කරන්නේ ඔය චුති චිත්තය අල්ලගෙන නෙවෙයි. ඒක පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන අවසාන ක්ෂණය. දැන් මේ චුතිසිත සිද්ධ වෙලා මරණයට පත් වෙන වෙලාව වෙනකොට ඒ හිත අයිතිකාරයාගේ හිත පවත්වපු එක්කෙනාගේ හිතට දැනෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දැනෙන දේවල් ටික මේ පරණ භාවිතාවෙන් පුරුදු කරලා තිබුණා නම් විපස්සනා කරන ක්‍රමයක් මෙනෙහි කරගන්න අල්ල ගන්න ක්‍රමයක් එහෙම අතුරලා තිබුණා නම් එයාට එතෙන්නට අර ඒ කරලා තියෙන ට්‍රේනින් එක පුහුණුව ෆ්ලෝ වෙනවා. එතකොට එයා එතනදී මරණාසන්න අවස්ථාවේදී ඇතිවෙනව සිතුවිලි ටිකත් එයා මෙනෙහි කරනවා සහ විදර්ශනා කරනවා. විදර්ශනා කරලා හරියට චුතිචිත්තය සිද්ධ වෙන්න මොහොතකට කලින් එයා ධර්මාබෝධය කරගන්නවා. ඒ එක්කම ඊට පස්සේ ධර්මාබෝධය කරගත්තා ෆිනිෂ් වැඩේ ඒ එක්කම තප්පර දෙකකින් මියනවා. එතකොට වෙලා තියෙන්නේ ෂණ කීපයකට කලින් නේද? හැබැයි අපි ලෝකේ කතා කරන්නේ එයා මැරෙනවත් එක්කම ධර්මය අවබෝධ කරගත්තයි කියලා. ඒ අර ෂණේ නෙවෙයි කියන්නේ. ඒක තියෙන ප්‍රොසෙස් එක පොඩි පොඩි අපි හිතමු විනාඩියක් කියලා. විනාඩියක ඇතුළත ওই ටික වෙන්න පුළුවන්. මේක වැටහුණාද තේරුණාද? ඔව්. ඒක නිසා කවදාකවත් මේ මැරෙන එකයි ධර්ම අවබෝධය කරගන්න එකයි දෙක එක චිත්තෙයි වෙන්නේ නැහැ. ඇත්තටම මරණයට පත් වෙනවා කියලා කියන එක සිද්ධ වෙන්නේ මොකද්ද? මොකද්ද මරණයට පත් වෙනවා කියලා අපි කතා කරන්නේ? හැබෑවටම අරුතරමේ භාවනා නිවන් දකින්න කෙසේ වෙතත් මැරෙන එකවත් ඉගෙන ගන්නේ මේ ආපු ගමනේ. මරණයට පත් වෙනවා කියලා මොකද්ද? මරණාසන්න චිත්ත වීතියක ජවන් හතම යන්නේ ජවන් පහ යන්නේ. නැතිරනවා කියලා කියනවා. තව ඇත්තටම මේ මරණය කියලා කියන්නේ දැන් මේ අපේ ඇඟේ තියෙනවා දැන් ප්‍රතිසන්ධිය. දැන් ඉතින් කතා කරන්න බෑනේ. ඒක ඉතින් සිද්ධ වුණා, ස්ටාර්ට් වුණා. මේ රූප ප්‍රොඩක්ට් එකක් දුන්නා. ඉතින් ඒක ග්‍රෝ වුණා. දැන් පැලවෙලා දැන් මේකේ ඇතුළාන්තයේ චිත්ත ෆ්ලෝ එක තියෙනවනේ. මේ හිත හැබෑවටම ඇයි මේ අපි මෙල්බන් හිතනවා, ගම ගැන හිතනවා, ඇඳුම් ගැන හිතනවා, ඒ වගේම සමහර වෙලාවට ඔය හිත හිතා ඈතර කැලෑ ගැන හිතනවා, වෙන ප්ලැනට් ගැන හිතනවා. හැබැයි ඒ හිත එහෙම යන්නේ ආපහු මේකටම එනවනේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඔය මේ එහෙම බලන්න ඔය ග්‍රීන් ටී එකක් එහෙම බීලා ඉන්නකොට ඔම හිතෙනවා. ඒක කොච්චර දුර ගියත් මේකටම ආපහු එනවනේ, මේකටම ආපහු එනවනේ. දැන් සමහර වෙලාවට සර්ජරි කරන්න අර ඇනස්තීසිය දෙනවනේ, ආයෙත් එනවා. ඊට පස්සේ හොඳට කාලා බීලා ඉන්නවා. මේක යන්නේ නැහැ. ඒ හේතුව මොකද? ඇයි මේක යන්නේ නැත්තේ? යන්නේ නැත්තේ මේකේ ඇතුලේ තියෙනවා, මේකේ ඇතුලේ රහසක් තියෙනවා. ඒක අහලා ඇති. ඒ රහස තමයි මේ හිත ප්‍රතිසන්ධිය වශයෙන් මේ රූපය හදාගන්න වෙලාවේදී එයා හදාගෙන තියෙනවා විශේෂිත ධර්ම ගුණ කීපයක්. ඒ තමයි ඒ ප්‍රතිසන්ධි සිත ඇති උනේ කර්මයක බලයෙන්. ප්‍රතිසන්ධි සිත ඇති උනේ කර්මයක බලයෙන්. ඒ ප්‍රතිසන්ධි විපාකය කර්මය නෙවෙයි, ඒක කර්මයේ බලයෙන් සිද්ධ වෙච්ච විපාකයක්. ප්‍රතිසන්ධි සිත කියලා කියන්නේ විපාකය. ඒ විපාක හිත එනකොටම තවත් විපාක ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ හිතට නිකන් ඒකත් එක්ක නිකන් හැපි 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 ඉන්ට දෙයක් තියෙනවා. ඒ තමයි කර්මජ ඌෂ්ණයයි කර්මජ තේජුතද කර්මජ ඌෂ්ණයයි ජීවිතේන්ද්‍රය. ඔය දෙකේ එනවා. ඕක ආවට පස්සේ හදාගන්න එකක් නෙවෙයි. එනකොටම අර කර්ම කර්මයේ තිබෙන බලෙන් ඒක හැදෙනවා. ඉතින් ඒක එයා කන්ඩිෂන් එක වගේ අර ඌෂ්ණය දාගෙන ඉතින් අර හිත ඉන්නවා. ඉතින් ඒක ඒ කර්මජ තේජෝ ධාතුව ඒකට ඌෂ්ණය කියලා කියන්නේ බණේ. ඌෂ්ණය කියලා තමයි කියන්නේ. ඒ කර්මජ තේජෝ ධාතුවයි ජීවිත ඉන්ද්‍රියයි කියන එක මේකේ තියෙනවා. ඒකට බැඳිලා පටලැවිලා. හැබැයි ඒ තේජෝ ධාතුවට සූත්‍රයේ කියන්නේ වෙන වචනයක්. ජීවිත ඉන්ද්‍රියට සූත්‍රය කියන්නේ වෙන වචනයක්. ඒකට කියනවා සූත්‍ර දේශනාවේ මේ තේජෝ ධාතුව කර්මජ තේජෝ ධාතුවට කියන්නේ ඌෂ්ණය කියලා. උස්මා කියලා කියන්නේ උස්ම. අනිත් එක ජීවිත ඉන්ද්‍රියට කියන්නේ ආයු කියලා. අර කියන්නේ ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දු තදාසේති නිරත්තංව කරිංගලං කියලා කියනෝනේ බණ. තියෙනවා. ආනේ එතන කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. එතකොට මේ ජීවිත ඉන්ද්‍රිය මේකේ තියෙනවා. ජීවිත ඉන්ද්‍රිය තියෙන ඌෂ්ණේ තියෙනවා. මේ ඌෂ්ණයයි ජීවිත ඉන්ද්‍රියයි මේකේ තියෙන තාක්කල් මේ හිත කොහේ ගියත් එයත් එක්ක ආපු අර බෑග් එකටම එනවා. ආයෙනවා. යම්කිසි වෙලාවක මොකක් හරි මේක තැලිලා පොඩි වෙලා හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා ලෙඩක් හැදිලා කෑම නැති වෙලා වතුර නැති වෙලා ඒ ජීවිත ඉන්ද්‍රිය මේකෙන් ගැරවිලා ගියා නම් ඒ ඌෂ්ණේ ගියා නම් ආය හිතට මේකට එන්න බෑ. ඇයි? එයාට ඉන්න පුළුවන් පරිසරය මේක ඇසේ නැහැ. ඒක නිසා මරණය කියලා කියන්නේ ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද මරණය කියලා කියන්නේ උගර. මල බණ අහලා දිනව නේද? ඔය ළඟදි මේ තිබුණ නැද්ද මේ පන්සකූලිය කරකම් එක මෙහි මෙල්බන් තිබුණ නැද්ද? ඒකේ හාමුදුරුවෝ කිව්වේ නැතුව කතාව. දැන් මල ගෙවල්ල කියන්නේ සින්දුනේ. බණ කියන්නේ කවි කතා. බණේ හැටියට තියෙන්නේ මේ ජීවිතින්ද්‍රිය උපච්ඡේදය වෙනවා කියලා කියන්නේ ජීවිතින්ද්‍රිය ගලවල යන මේකෙන්. අහකට ගිය ගමන්ම මේට කැටකැබිලි ටික ඔහේ තියෙනවා. අර අවශ්‍ය කරන්නා වූ මේ ස්වභාවය නැති වෙලා යනවා. ඔය වයර් තියෙනවනේ. වයර් ඔය වයර් වල කරන්ට් එක එනවා. එක වෙලාවකදී වයර් පිච්චෙනවා. එතනින් පස්සේ ඒක වැඩ කරන්න දාන්න බෑ. කොච්චර යරවත් යන්න බෑ. ආන්න ඒ වගේ එකක් වෙන්නේ. ඒක නිසා අපි හැම කෙනාගේම ජීවිතවල තියෙනවා ඌෂ්ණයයි ජීවිත ඉන්ද්‍රියයි දෙක. ඕක එක එක අඩුපාඩු වෙච්ච ගමන් මෙයා කලබල වෙනවා යන්න. ඔය ආයුෂයයි ඌෂ්ණයයි දෙක ජීවිත ඉන්ද්‍රියෙම යන්න බලනවා. එතකොට මොකද කරන්නේ අපි? එපා එපා එහෙම කරන්න එපා කියලා යන්න එපා කියලා අපි මොකද කරන්නේ? කණ්ඩ දෙනවා, ගිලම්පස වක් කරලා දෙනවා, බෙහෙත් දෙනවා, තෙල් ගානවා, අරවම ගොඩාක් කරලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? සාත්තුව හොඳ නිසා ඌෂ්ණයත් නවතිනවා, ආයුෂයත් නවතිනවා. තව ටිකක් ඉන්න පුළුවන්. ඒක නේද වෙන්නේ? පුළුවන්. විපාක ශක්තිය තියෙන කල් තමයි. විපාක ශක්තිය තියෙන කල් තමයි ඒක වෙන්නේ. නැතුණොත් ඒත් බෑ. දැන් අපි හැම කෙනාම මෙහෙම එකක් තියෙනවා. දැන් අපි හැම කෙනාම ඇවිල්ලා ඉන්නා වූ මේ ඉපදිලා තියෙන කර්මය දැන් අපිට ඉන්න පුළුවන්කම තියෙන සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 90ක් වගේනේ. ඉතින් ඔය දාන විටමින්, ෆිෂ් ඔයිල්, එක්සර්සයිස්, ජිම්, පිරිත් දේශනා වරෝම ඔක්කොම ටික දාලා ගත්තත් අදින්න පුළුවන්කම තියෙන්නේ 85ක් 90ක් විතරනේ. එදිනෙහාට බෑනේ. හැබැයි හිතනවාද අපි මෙච්චර භාවනා කරන්න පුළුවන් පරිසරයක මෙච්චර පුළුවන් කමක් තියෙන හිතන ඒක අපි මේ ඇවිල්ලා ඉන්නේ නිකන් අවුරුදු 85 85කට 90කට ඉන්න පුළුවන් කර්මයකින් කියලා හිතනවද නැහැ අපේ අපි ඉපදලා තියෙන කර්මය අපි ඉපදලා තියෙන කර්මය ශක්තිය බැලුවොත් එහෙම ප්‍රතිසන්දි ජනක කර්මය අවුරුදු 500,000,000 සමහර වෙලාවට මේකේ ලක්ෂ ගණන් කෝටි ගණන් ඉන්න පුළුවන් මේකේ ප්‍රතිසන්දියක් තියෙනවා. අවුරුදු ඉන්නවනම් අවුරුදු කෝටි ගණක් ඉන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ එහෙම අවුරුදු කෝටි ගණක් ඉන්න පුළුවන් ශක්තිය තියෙන කර්මයකින් ප්‍රතිසන්දිය වුණාට ඒ ප්‍රතිසන්දිය දීලා තියෙන්නේ කබල් ඇඟක් තියෙන පරිසරයක. රූපමය පරිසරය හරි කබල්. ඒකේ අච්චර දුර යවන්න බෑ මේක. ආන්න ඒක නිසා තමයි අපි මේ රූප පටන් ගත්තා, grow වුණා, අවුරුදු 50 60 වෙනකොට ආප ඩික්ලයින් වෙනවා, ඊට පස්සේ යනවා. ඒක හැදිලා තියෙන්නේ දැන් මේ 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 දැන් දැන් අර මෙතන ඔය අපි මොකද්ද මේ සයන්ස් එහෙම මයික්‍රෝ බයොලොජි සයන්ස් එහෙම ඊට පස්සේ ડોක්ටර්ස්ලා හැම කවුරුවත් නැද්ද හොයා ගන්න ඔය පැත්තක ඉන්නවද? ආ ආව ජයන්තරණ ඉන්නවනේ අජන්තරණ ජයන්ත එන්න නර්ස්ලා හා ඉන්නව නේද? ආ ඉන්නව නේද? කීප කීප දෙනෙක් ඉන්නව නේ? ડોක්ටර් කෙනෙක් නෙමෙයිද? ආ කව කව හරි මේකයි වෙන්නේ. දැන් අර තියෙනව නේද මේ නියුරෝන් නියුරෝන් තියෙනවනේ නියුරෝන් තලය නියුරෝන් එකින් එක එකින් එක හොඳ ළඟට බද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයක තියෙන නියුරෝන් හොඳට සෙට් වෙලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ මේ නියුරෝන් එකෙන් අනිත් එකට මැසේජ් ගෙන්නනකොට ගහපු ගම පටස් ගාලා වයරක වගේ යනවා ටිකක් වයසට යන්න යන්න ඔය නියුරෝන් වල තියෙනවලු ඔකේ සමහර තැන්වලදී පැකේජ් එකේ දුරස් වෙනවලු ඒ පැකේජ් එකට අර මෙහා පැත්තේ තිබෙනා වූ ඒකේ මැසේජ් එක සහ අනිත් එකට පන්න ගන්න බැරිලු මම ওই නියුරෝන් කතාන්දරේ ගොඩාක් හොයනවා බලන එතකොට අර ඒකේ දුරස්භාවය තිබුණාට පස්සේ වෙන්නේ ඒක එතකොට ඇයි ඔක උහු වෙන්නේ හැබැයි එක්තරා වයස මට්ටමකදී ලෝකෙ වෙන්නේ පොඩි කාලේ එහෙම නැහැ පොඩි කාලේ සම්පූර්ණ ෆුල් පැක් ළඟට ළඟට මෙරිකිලා තෙරපිල ඇති එන එහෙම එකක් තියෙනවලු එතකොට එහෙම වෙනවා නම් ඔක නියුරෝන් හැම එකේම ඉතින් මොකක් හරි සෙල්ස් සිස්ටම් එකක් නේ තියෙන්නේ ඔය වයසට යනකොට ඔය ඩිමෙන්සියා අරවා මේ හැදෙනවනේ ඩිමෙන්සියා හැදෙනවා තවත් මොකක් තියෙන්නේ අර එන්සයිම නේ එන්සයිම් ඒ අර මතක නැති වෙන්නේ වේවුලන එකක් තියෙනවා මතක නැති එකක් ඉතින් එහෙම වෙනකොට ඒ අවස්ථාවේදී බලන්න හොඳට හිටපු මිනිස්සයාගේ ඇයි එයාට එහෙම වේගුලන්ට ගන්නෙ රූපමය පරිසරයේ ඇතුළාන්තයේ තිබෙන සෙල්ස් වල නියුරෝන් වල රූපමය පරිසරයේ විකෘතියක් හින්දානේ ඉතින් අපිට ඔය ඔක්කොම ටික කරගෙන කරගෙන මේ රූප ස්වභාවය ටික අල්ලගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ එක්තරා කාලයක් පමණයි පොඩි කෙටි කාලයක් ඒක නිසා ගොඩාක් ලොකු බලයකින් ආවත් අපිට වැඩිපුර අදින්න බෑ යන්න බෑ ඈ ඉසිවරු ඔය ඉසිවරු ඉන්නවා ඒකේ වෙන එකක් ඉසිවරු ඉන්න පුළුවන් ගතියක් තියෙනවායි කියලා කියනවා ඒක වෙන්නේ මේ මේ අපේ ජීවිතය මෙහෙම හිතලා බලන්න සමහර අයගේ කාර් තියෙනවා ඒ කාර් අවුරුදු 10 15 තියෙනවා. හැබැයි එළියට දැම්මන් පස්සේ අද ගත්තා වගේ. එහෙම වාහන තියෙනවා. දැකලා නැද්ද? සමහර අයගේ වාහන තියෙනවා අවුරුදු 2ක් විතර යනකොට ඒක ලොරි භාගයක් වගේ. ඒකේ දාන්න තියෙන සිමෙන්ති දාලා ඊට පස්සේ බඩු ගිනිලා, හීරිලා, හැප්පිලා, තැලිලා. එහෙම දැකලා නැද්ද වාහන? තියෙනව නේද? සමහර අවුරුදු 2ක් විතර යනකොට සමහර වාහන එහෙම වෙනවා සමහර වාහන තියෙන අවුරුදු 10 15 ගියත් හරියට හොඳ ලස්සනට බ්‍රයිට් එකේ හොඳට තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? එක වාහනයක් මොකද කරේ අවුරුදු 2 වෙනකොට පරණ උනේ ආ හොඳට වැඩ කරලා තියෙන එකකින් බර අදලා එහෙම දුවලා එහෙම තියෙනවා. අරක 70ක්මක් විතර දුවලා ඊට පස්සේ ගිහිල්ලා ඇතුලේ පාක් කරලා පිහදාලා තියාතින්. එහෙම වුණාන් පස්සේ ගොඩක්කල් බ්‍රෑන්ඩ් නිව් වගේ තියාගන්න පුළුවන්. ඒ වගේ සමහර ජීවිත තියෙනවා, මේ ජීවිත දැන් මේ හැලහැප්පිලිකම් වේදනා වැඩකිරි මහන්සි අරවම උඩ තියෙනවානේ. ඒක නිසා මේක ඉන්ද්‍රිය ධර්මයන්ට වැඩ දීලා තියෙන හරි ලොට් එකට. ඇහැට වැඩි, කනට වැඩි, නාසයේ දිව වැඩි, හිත පිහිදුවනවා වැඩි, ලෝකයේ ගැන හිතනවා වැඩි. ඒක නිසා මේකට බර වැඩි. එහෙම තියෙනවානේ. එතකොට ඒ අවශ්‍ය කරන්නා වූ සෙල් සර්වම ඔක්කොම ඒකට වැය වෙනවා. හීරලා යනවා, ඇදිලා යනවා. දැන් අර මේ කියනවා අර මේ සෙල්ස් අර මොකක්ද නියුරෝන් සෙල්ස් දුරු වෙනවයි කියලා. පොඩ පොඩ ඒකේ පොඩි අංශුවක් විතර ඈත් වෙනවයි කියලා කියනවා. ඒක නේ මැසේජ් එක ගන්න බැරි වෙලා කියලා කියනවා. ඇත්තට දුරු වෙලා හරි තියෙන එක හොඳයි, මේක නැත්තරම නැති වෙන්නේ නැති එක. ඒක හිතන්න තියෙන. මේ හරි දුරු වෙලා හරි තියෙනවනේ. අර තාපස කතාව තියෙන්නේ තාපසවරු ඇවිල්ලා ඒගොල්ලෝ මේ ජීවිතය ඇහැ කන නාසයේ දිව ශරීරය සහ මානසික ක්‍රියාවලිය අනවශ්‍ය දේවල් ප්‍රදේශයට ගෙනියලා මහන්සි කරවන්නේ නැහැ. ඒක නිසා අර පාක් කරලා තිබෙන්නා වූ වෑන් එකක් කාර් එකක් වගේ තමයි. මේක තේරුණාද මේ? එතකොට කොහොමද හොඳ කැමැති නිකන් ඒ වගේ තාපසෙක් වගේ එහෙම වැඩ නැතුව එහෙම ඉන්න කැමැතිද? අන්න කැමති වුණත් ඉන්න බෑ. හොඳට හිතලා බලන්න, අපි දවසක වැඩ කරාම පස්සේ ලියන හරි කොම්පියුටරේ හරි ලියන කියන එක හරි වෙන මොන හරි වැඩක් කරාම පස්සේ මේ ඇඟට දැනෙනවා හරි මහන්සියක්, හරි තෙහෙට්ටුවක්. ඒ කියන්නේ එනර්ජි ලෙවල් එක හොඳටම බැහැලා. එහෙමනේ. ඒක හැටි. ඒ වගේම තමයි අපි අර සාන්තව ඉන්නකොට අපේ තව එක කාරණයක් තියෙනවා. ඒක කියන්න බැරි වුණා. මේ ඇසකනනාසේ දිව ශරීරයේ කියන දේවල් සහ ඒකට අදාළ දේවල් හිතින් හිතන්න ගියන් පස්සේ ගොඩක් පිච්චෙනවා. මේක ඇතුළ ගොඩක් පිච්චෙනවා. ඒ පිච්චෙලට මේ සෙල්ස් ටික මේ තරමින් හරි ඉතුරු වෙලා තියෙන එක පුදුමයි. හැබැයි තියෙනවා මේකේ මේ අපේ හිත එතකොට වැඩ කරන්නේ කයට යටත්ව. කයට යටත්. ඒ කියන්නේ අපිට මහන්සි වෙච්ච ගමන් අපි හිතන්න බෑ. අපි රෙස් කරන්න ඕනේ යනවා. එතකොට හැම වෙලෙම කයට මහන්සිද සරලව හිතන්න. කෑම ගත්තෙන් පස්සේ, බඩේ පුරුණෙන් පස්සේ ඒකට හරි මහන්සි. එතකොට මනසට වැඩ කරන්න බෑ. හැම වෙලාවෙම මනස ඇඟට යටත්ව තමයි ක්‍රියා කරන්නේ. එහෙම නේද තියෙන්නේ? මොකක් හරි දුර්වල වුණොත් තියාගන්න බෑ. හිත කම්මැලි කරනවා. හැබැයි අර යෝගී ජීවිතයේ තියෙන්නේ ඒ අය මොකද කරන්නේ? ඇඟ යට කරනවා හිතට. එතකොට අර චිත්තජ රූප තියෙනවනේ. චිත්තජ රූප නිස්පාදනයත්. ඒ චිත්තජ රූප නිස්පාදනය හරි හෙල්දි. හොඳ සිත් පහල කරනකොට හරි හෙල්දි. හොඳ ප්‍රසන්න සෞම්‍ය මෘදු නිරෝගිමත් සිත් එලින් පහළ වෙන ඒ රූප හරි ප්‍රසන්නයි සහ නිරෝගී. ඒ වගේ අයට පුළුවන් ගොඩක් දිගට ඉන්න. මේක පැහැදිලි වෙන්න තිය කියලා මම හිතනවා. තව ප්‍රශ්න ටිකක් තියෙන අපි එහෙනම් මේ වෙලාවේ භාවනා පටන් ගනිමු. හොඳයි. අපි එහෙමනම් මේ නමස්කාරය කියලා ඉතිපිසෝ සවාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථාව රත්නත්‍රී ගුණ මෙනෙහි කරලා ඊට පස්සේ භාවනාවට යොමු වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දින්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤූහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති අධික තැම්පත් කරගන්න ශාරීරිය සාන්තව ඍජුව පිහිටුවා ගන්න බෙල්ල කෙලින් තබා ගන්න නෙද්දක පියා ගන්න කලින් මතක් කරපු විදිහට සුළු වේලාවක් හිසේ පටන් පාදාන්තය දක්වාම ඉරියව්ව හිතින් දකින්ද කය ඇති වේදනාවත් හොඳට මෙනෙහි කරන්න සැප වශයෙන් සැහැල්ලු වශයෙන් ශාන්ත වශයෙන් ප්‍රසන්න වශයෙන් තිබෙන වේදනාව මධ්‍යම වශයෙන් දැනෙන වේදනාව සහ අපහසුවක් හැටියට පවතින දුක් වේදනාව හඳුනාගන්න දැන් ආනාපාන සතියට යොමු වෙන්න. හොඳයි අපි දැන් විදර්ශනා සජ්ජහායනාව සිද්ධ කරමු. මේ විදිහට මනසිකාරයෙන් යුක්තව කියන්න. උදේ ඉඳලා මේ මොහොත දක්වාම අපි කතා කරපු දේවල් සියල්ලක්ම වචන ක්‍රියාවන් සිතපු සිතුවිලි සියල්ලක්ම දැන් අතීතයට ගිහිලා තියෙන්නේ. ඒ සිතුවිල්ලකටත් ක්‍රියාවකටත් කායික ක්‍රියා වාචසික ක්‍රියා වචන කිසිම දෙයකට එක දිගට පවතින්නට බෑ. ඒවා ඒ ඒ තැන්වලම සද්ද වශයෙන් ඇති වෙනවා නැති වෙලා බිඳී යනවා. ක්‍රියා වශයෙන් ඇති වෙනවා ඇති වෙලා නැති වෙලා බිඳී යනවා. සිතුවිලි වශයෙන් මතු වෙනවා ඇති වෙලා බිඳිලා නැති වෙලා යනවා. මේ සෑම වචනයකම ක්‍රියාවකම සිතුවිල්ලකම සංස්කාර ධර්මයන්ගෙන් හටගත සෑම දෙයකම ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙලා බිඳී නැති වී විනාශ වී යෑම ස්වභාවිකයි. ඒ නිසා අද උදේ ඉඳලා මේ මොහොත දක්වාම භාවනා වැඩසටහන සම්බන්ධව කරපු කීපු දේවල් සියල්ලක්ම අපි දැන් මේ වෙලාවේ සජ්ජහායනා වශයෙන් මෙනෙහි කරමු. මේ විදිහට කියන්න සීල සමාදානයේදී ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී බණ ඇසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආපෝ තේජෝ වායෝ යන රූප ධර්මයෝද උපාදාය රූපයෝද ක්ෂණයක් සනයක් පාසා ඇතිවී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූපයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ. ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තුෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ. ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුත්තා වූ මානසිකාර්මය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ. මාගේ මේ සීලමය භාවනාමය බණ ඇසීමය සියලු කුසල ධර්මයන් මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන පරම ශාන්ත වූ පරම සූක්ෂ්ම වූ පරම පවිවේක වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙවි දේවතාවන්ට අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අල්පී ශාක්‍ය වූ මහේ ශාක්‍ය වූ සම්‍යක් දෘෂ්ටියක ගුණ ඇති දෙවි දේවතාවෝ, සක්‍ර දෙවීන්ද්‍රයෝ, සතරවරන් දෙවි දේවතාවෝ, ඒ වාගේම ඒ අනුගත දෙවි දේවතාවෝ, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ සහ අනිකුත් බෝධිසත්ව ගුණ ඇති දෙවි දේවතාවන් මෙපින් අනුමෝදන් වේවා. මිය පරලෝ ගියා වූ නෑදෑ මව්පිය ගුරුවරු සෑම දෙනා මෙපින් අනුමෝදන් වේවා. සැපේටපත් වේවා. සියලු සත්වයෝ මේ පින් බලින් දුක් විත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, යහපත් ධර්මාර්ගයේ ගමන් කුට නිවෙනින් සැනසෙත්වා. මේ සීනාසනේ වැඩින ස්වාමින් වහන්සේලාත් නිදුක් නිරෝගී වේහපත් ශාසනයේ ගුණපිළිවෙත් පුරාගනිත්වන් වහන්සේලාට නිවෙනින් සැනසීමේ මාර්ගයේ පෑදේවා. භාවනා යෝගී පින් උතුම්ටත් සරුවාකාරී මහා ආරක්ෂාව ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේ මේ මුතුන් කුසල ධර්මියෝ තව තව සමත භාවනා විපස්සනා භාවනා වශයෙන් ගුණ වඩාගෙන සිත ස්ථීර කරන සමාධිමත් කරගෙන ධර්ම අවබෝධ කරගෙන නිවෙනින් සැනසෙන්නට ලැබේවා කියලා මයි ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට අදිෂ්ඨාන කරගෙන ගාථා කියමු. එත්තාවතා ච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු දැයි සෑම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදිතබ්බං. කමාමි කවිතබ්බං සුවපත්තේවා තිරුවන්ස සුවපත්තේවා අභිවාදන සීරිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු දැයි අපේ යෝගී පින්වතුන් දන්නවනේ මේ වෙලාවේ කරන්න තියෙන කටයුත්තනේ හොඳේ ලස්සනට ආසන ටික පිළිවෙලකට හදලා ලස්සනට තියලා ඊට පස්සේ ගිහිල්ලා විවේක ගන්න සියලු දේවල් උදේ පාන්දර දොර අරිනකොට ප්‍රසන්න විදිහට තියෙන්න හදලා යන්න